సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కార్య వేవా అద మే ఉతుమ్ ధర్మానుశాసనావట దాయకత్వేగెన కటయుతు కరాన్నే తిలక్ పొన్సేకా మహాత్మా దేతి పొన్సేకా మహాత్మీయ కియన దెపలత్ ఏ దెపలగే కళ్యాణ మిత్ర హితైషి పిన్నుతున్ ఎకతు వెలా మే దేశనావట దాయకత్వేగెన కటయుతు కరనో తిమే పిన్నుతున్ బహో కాలయక్ అపే మే తిలక్ పొన్సేకా మహాత్మాత్ డేతి పొన్సేకా మహాత్మ్యాత్ బహో కాలయక్ అపిత్ ఎక హితవత్ అపిట హరియట దాన్ పెన్ పుదన ఎవగేమ విశేషయෙන්ම අපි ඉදිකරන ඔය අපේ භාවනා මධ්‍යස්ථානයේට මූල්‍යමය දායකත්වයන් දරන ඉතාම හිතවත් දෙපළක් දේශනත් බොහොමයක් කරලා තිබෙනවා. ඉතින් මේ පිනතුන් ඉතාම ශ්‍රද්ධා සම්පන්න බොහොම ඥාන සම්ප්‍රයුක්ත අය. ඒ දෙදෙනාගේම කල්යාණ මිත්‍රයත් බොහොම දැනුගත් ඥාන සම්ප්‍රයුක්ත ఉదవ్య జీవిత బోమాత్ దకీం తినాయ మే ఒక్కోం బోహమ హొందట దనవగత్ బుద్ధిమత్ సబుద్ధికాయ ఇతి మే ఐ వివిధ వృత్తియన్ వల నియలిచాయ ఏవై అద్దకీం తినో లోకోత్తర అద్దకీమ వితరై అడు జీవిత గొడాక్ మే అపే తిలక్ పొన్సేక మేత తువన్నునత్ విశ్వవిద్యాల ఆచార్యవరేక్ విదిర అద్దకీం తినో మహాచార్యవరేక్ విదిర బోమ అద్దకీం తినో මෙතනදී ඉන්න ගොඩාක් අය එහෙමයි. මේගොල්ලෝ ඔක්කොම වෘත්තීය මට්ටමේ බොහොම සමාජීය අත්දැකීම් තියෙන අය. හැබැයි ලෝකෝත්තර අත්දැකීමේ දුර්වලකමක් වාලට දැන් දැනෙනවත් ඇති. මොකද මේ ගෙවෙන්නේ ජීවිතයේ සන්ධ්‍යාව නිසා ලොකු සිදුරක් අඩුපාඩුවක්. ජීවිතේනික අසම්පූර්ණ බවක් දැනෙනවා. ඒ අසම්පූර්ණ බව ආධ්‍යාත්මික අසම්පූර්ණ බවක්. අන්නේ ආධ්‍යාත්මිකව යම් කෙනෙකුගේ ජීවිතේ සම්පූර්ණ වුණොත් ඔබතුමන්ලාට ඔබතුමියන්ලාට ආයි ජීවිතේ අත්දකින්න උරගාන්න දෙයක් නැහැ. ජීවිතේ අත්දකලා බලන්න රස කරලා බලන්න දෙයක් නැහැ. බොහොම ලෝකෙ වටේ ඇවිදපු රට රටවල් වල ගියපු මිනිසුන්ගේ චින්තන අඳුනාගත්ත මිනිසු සුවපහසු ජීවිතේ කියලා හඹාගෙන යනවා බොහොම හොඳින් අත්දැකපු අය නිසා ඔය පින්නතුන්ලාට තියෙන්නේ ආධ්‍යාත්මික අඩුපාඩුවක් විතරයි. ඒ අඩුපාඩුව තමයි අපි හදාගන්න ඕන. ඒ අඩුපාඩුව හදාගන්න ඔය පින්නතුන්ලාට පුළුවන්. මොකද ලෝකේ මේ බොහෝ දෙනෙක් ධර්මයේ දියුණු කරන්නේ ඒ අය මේ වෙන දේවල් වලට වටිනාකම දෙන ගමන් දියුණු කරන්නේ. දැන් ඔය පින්නතුන්ලාටම වටිනාකම දෙන්න ඕන කියලා ලෝකයක් වැඩි අහුවෙන්නේ නැහැ. ඒ වටිනාකම් දීලා ඒවා රස කරලා ඒවත් එක එකතු වෙලා ඒවා එක ගනුදෙනු කරලා බොහෝම අත්දැකීම් සහිතයි. ඒතර මේ අත්දැකීම ඇතුලේ ආයේ තවදුරටත් වටිනාකම දීලා බලන්න කියලා ලෝකයේ දිහාවට හැරෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලගේ ජීවිත බොහොම වැදගත් ජීවිත. ජීවිතයේ මේ අවබෝධය කරා යන විදිහේ රටාව ගැන කිව්වොත් ඒක හරිම රසවත් රටාවක්. ඒක හරිම රසවත්. එතකොට ඒකේ තියෙන්නේ ඇත්තටම හොඳට තමා තුළ සකස් වුණු විපාක හොඳට අඳුනගන්න එක. ඒක අඳුනාගෙන ඒ විපාක විදියට පවතින තත්ත්වය පිළිබඳ පරමාර්ථ දැක්මක් හදාගෙන සම්මුතිය අභිබවා ගිහින් සිතේ ස්වභාවය තේරුම් අරගෙන කෙලෙස් ටික කඩලා දාලා ඍජු ආධ්‍යාත්මික ක්‍රියාමාර්ගයකින් අනාගත පුනර්භවයේ හැදෙන භව සංස්කාර නිරුද්ධ කරන්නයි තියෙන්නේ. ඔන්න මම එක වාක්‍යකින් කිව්වොත්. දැන් මොකද්ද හොඳට මේ විපාකයේ දැකලා විපාකයක්න මේ අපිට ලැබිලතින්. ඒ විපාකයේ දැකලා ඒක හොඳට විශ්ලේෂණය කරනවා. ඒක හොඳට විශ්ලේෂණය කරනවා, විවිධ දෘෂ්ටිවලට අහුවෙන නිදහසේ විමසනවා. එහෙමනම් මෙහෙම වුණේ කොහොමද? මෙහෙමනම් එහෙම වුණේ කොහොමද? එහෙම කිව්වට මේක එහෙම පිළිගන්න බෑ. ඉතින් හොඳට විශ්ලේෂණය කරනවා සිතින්. ලෝකයේ විශ්ලේෂණයට ඉඩ නැහැනේ. ලෝකේ කියන්නේ අන්තිම අදහසට ගියාම කියන්නේ ලෝකේ දෙවියනොත් මැව්වා. එතන ඊට කතා නැහැ නියයි. ඒ කියන්නේ ලෝකේ විශ්ලේෂණයට ඉඩ නැහැ. දැන් බුද්ධ ශාසනය එහෙම නෙමෙයි. මේක විපාකමය தত্ত্বයක් කියලා දකිනවා. ඒ විපාකමය தত্ত্বය ඉතා හොඳින් විශ්ලේෂණය කරනවා. ඒක හොඳට විශ්ලේෂණය කරලා හොඳට ඔන්න ඔතනදී තර්කේ පාවිච්චි කරනවා අපි. නිවන විතරයි අතක් ආවචර. නිවන් මඟට එන කෙනාගේ අත්දැකීම තර්කයට ගෝචරයි. ඒක අතක් ආවචර නෙමෙයි. ඒක තර්කයට ගලපන්න ඕනේ. ඒ තර්කයට ගැලපෙන්නේ නැත්නම් ඒක ඇතුලේ දෘෂ්ටි නිර්මාණය වෙනවා. හොඳට බලන්න, එයා දෘෂ්ටි නිර්මාණය වෙන්නේ අනිවාර්යෙන් තර්කයෙන් ගලපලා බැලුවේ නැති තැනක. එතන දෘෂ්ටියක් නිර්මාණය වෙනවා. මේ කිව්ව කමට පිළිගැනීමක්. කෙනෙක් කිව්ව කමට, බුදුරජාණන් වහන්සේ කිව්ව කමට පිළිගන්නවා. ඇයි පිළිගත්තේ? ඒකෙම වෙන්න බෑනේ කියලා හිතුවත් කෙනෙක් කියනවා, නෑ ඉතින් බුදුරජාණන්සේනේ කියලා තියෙන්නේ වගේකින්. අපි මේ බණ යහන හාමුදුරුවනේ ඔහොම කිව්වේ, ඒකයි අපි පිළිගත්තේ වගේ තැනකට එනවා. ඒ නිසා යාට හොඳට අර පළවෙනි එක තමයි මේ විපාකමය தত্ত্বය හොඳට තේරුම් ගන්න එක. දෙවෙනි කාරණේ තමයි මේ විපාකමය தত্ত্বය හොඳින් විශ්ලේෂණය කර ගන්නවා තම තමන්ගේ සිත්වලින්. හොඳට මේ බොහොම ඍජු චිතකින් තමයි විශ්ලේ. හැබැයි ඒ තර්කයෙන් ගලපනවා කියන්නේ අර ඔයාලා දන්න දැනුමින් ගලපන්න. එතකොට දෘෂ්ටිය නිර්මාණය වෙන්නේ. නිදහසේ විමසන්න පටන් ගන්නවා. ඒ නිදහසේ විමසා බලනකොට එයාට දැනෙනවා මොකද්ද? එයාට මේ විශ්ලේෂණය කරගන්නකොට දැනීම් මාත්‍ර ටිකක් එනවා. ඒ දැනීම් මාත්‍රවල යථා ස්වභාවය හොඳට තවදුරටත් විමසනවා. ඒ කියන්නේ යථා ස්වභාවය තවදුරටත් විමසා බලනවා. ඒ යථා ස්වභාවයේ විමසා බලනකොටම සාමාන්‍යයෙන් මේ පවතින தত্ত্বය කෙරෙහි නිකන් අසාරත්වයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ අසාරත්වය දැනෙනවත් එක්කම තමයි යාගේ සිත දෙස බලන්නේ. අනේ සිත දෙස බලනකොට යාට පේනවා මේ සිත තුල වටිනාකම. අනේ කෙලස් ටික යා හොඳට අඳුන ගන්නවා. ඒ කෙලස් ටිකත් අඳුන ගනිද්දී යාට සිත ගැනත් යම් කිසි කලකිරීමක් ඇති වෙනවා. ඒත් එක්ක තමයි ඍජු ආධ්‍යාත්මික ක්‍රියාමාර්ග වලට එකතු වෙන්නේ. ඔය රටාව තමයි ගොඩාක් දේශනාවල ඔය රටාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි නිකන් ගමු මොනවා හරි දේශනාවක්. දැන් මෙහෙම මම කිව්වට බෑනේ. දේශනාවක් ගමුකෝ. දැන් එක සූත්‍රයක් ගමු අපි. දැන් පහුගිය කාලේ කලින් කියලා තියෙනවා දේශනා ගිරිමානන්ද සූත්‍රය ගන්නකො. ගිරිමානන්ද සූත්‍රය. ତର ගිරිමානන්ද සූත්‍රයේ තියෙන සංඥා 10ක් නේ තියෙන්නේ. දස සංඥා. ତର පළවෙනියෙන්ම කරන්නේ ගිරිමානන්ද සූත්‍රය බලන මේ බුදුරජාණන්සේගේ බොහොම විද්‍යාත්මක ක්‍රමය. බුදුරජාණන්සේගේ දේශනා පළවෙනියෙන්ම කරන්නේ අර මේ විපාකය අඳුන්වලා දෙනවා. අනිච්ච සංඥාවේදී විපාකය අඳුන්වලා දෙනවා. මම කියන්නේ ඉස්සල්ල මේ විපාකය හොඳට තේරුම් ගන්න ඕන කියලා. විපාකේ අඳුන්වලා දෙනවා. එතකොට විපාකේ අඳුන්වලා දෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ தত্ত্বය මේක දෙවියුන් හැදුවා නෙමෙයි, මහා බ්‍රහ්මණ හැදුවා නෙමෙයි, ඊශ්වර හැදුවා නෙමෙයි. මෙන්න මේ වගේ தত্ত্বයක් ඔයාලා තුල ක්‍රියාත්මකයි කියලා. ඒකනේ මේ අනිච්ච සංඥාවේදී කියන්නේ කොහොමද? ඉතිපටි සංචික්කති රූපං අනිච්චා. වේදනා අනිච්චා. සඤ්ඤා අනිච්චා. සංඛාරා අනිච්චා. විඥානං අනිච්ඡන්ති. අන්න මේකනේ අපි විපාකය කියලා කියන්නේ. ඒ ටික පිළිබඳ නිකන් තමන්ට පාලනය කරන්න බෑ වගේ එකක් එයාට පේනවා. ඇයි පාලනය කරන්න බැරි? මේවා විපාක. ඒක දකිනවා මුලින්ම නිකන් පොඩි දැක්මක් හදා ගන්න. ලොකු දැක්මක් නෙමෙයි, පොඩි දැක්මක් එයා තුල හදා ගන්න. ඉතින් ඒ දැක්ම විපාකය, ඔන්න විපාකය අඳුන ගන්නකොට මේ විපාකය, ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර අනිත්‍යයි. හොඳයි, ඒක හරි පිළිගන්න පුළුවන්. එතකොට ඒවා ඒවා උත්පාදනයේ පිණිස ඒවා ඒබඳු ස්කන්ධ හට ගැනීම පිණිස ලෝකේ බලපෑම කොයි වගේද කියලා දෙවණියට කියනවා. ඒක තමයි ඔය අනත්ත සංඥා විදි කියන්නේ. චක්කුං අනත්තා රූපං අනත්තා. ඒ කියන්නේ ඇසට රූපේ මුණ ගැහෙන මට්ටම තුල තමයි ඇසට රූපේ මුණ ගැහෙන මට්ටම තුල තමයි ස්කන්ධ පරම්පරාවක් ඇති වෙමින් නැති වෙමින් යන්නේ. ඔන්න ඕක තමයි ඔය දෙකෙන්ම කියන්නේ මේ මොහොතේ මේ විපාකමය තත්වය තේරුම් කරන්න තමයි ඔය දෙක කියන්නේ. ඒත් එක්කම විදර්ශනා පටිපාටියකුත් පෙන්නනවා. මොකද මේ හැම තැනකදීම කෙලෙස් හැදෙන නිසා ඒ කෙලෙස් නිරුද්ධ කරන්න එකයි අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බලන එක. හරි, අපි අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බලන එක පැත්තකින් තියමුකෝ. ඒක පස්සේ පුළුවන් කරන්න කියලා. එතකොට ස්කන්ධ ටික කියන්නේ විපාකයක්. ඒ විපාක උත්පාදනමය තත්වයේදී, විපාක උපදිද්දී, විපාකයට අපි එකතු වෙද්දී, විපාකයට සමවදිද්දී ඒක නිකන් ආකාස්මිකව වෙනවා නෙමෙයි, ඒකේ පසුබිම පැහැදිලි කරනවා. ආයතනික අත්දැකීම. ඒක තමයි දෙවැනි එකේදී අනත්ත සංඥා. අනාත්ම වශයෙන් බලන්නේ, අනාත්ම වශයෙන් බලන්නේ තමන්ගේම ආයතන ටික. අනිත්‍ය වශයෙන් බලන්නේ ස්කන්ධ ටික. එතකොට ස්කන්ධ ටික කියන්නේ පොදු, අපි තුල පව ක්‍රියාත්මක වෙන පොදු මේ මොහොතේ පවතින තත්ත්වය. ස්කන්ධමය ආයතනමය අත්දැකීමක් තමයි අපි තුල සිද්ධ වෙන්නේ. වෙන මොකක්වත් නැහැ. එතකොට මෙන්න බලන්නකෝ, විපාකයේ තමයි තෝරලා තියෙන්නේ. එතකොට විපාකයේ තෝරනවා, විපාකයේ තෝරද්දී අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් එක පොඩ්ඩක් හෙට කරලා තියමු. ස්කන්ධ ටික තෝරනවා පළවෙනි සංඥාවේදී, දෙවැනි එකේදී මේ ස්කන්ධ සකස් වීම පිණිස බලපාන පසුබිම තෝරලා දෙනවා. ඒකට පසුබිමක් ඕන නේ. එතකොට තමාන් තුල පංචස්කන්ධ හටගන්නේ අරමුණු සමගනේ. අරමුණු වෙන්න ඕනනේ. රූපේ අරමුණු වුණොත් රූපේ අරමුණු වීම ඇතුලේ තමයි ස්කන්ධ පරම්පරාවට අවකාශය තියෙන්නේ. දැන් මේ මොහොත කොහොමද උදා වෙන්නේ කියන, එතකොට මේ මොහොත විපාකයක් කියලා අපි අර දැන් ඉස්සලා කිව්වනේ. අර ඒ දේශ මම අර කියපු වචන ටිකම ගලපලා බලන්නකෝ. ඒ ටික මෙතන ගලපලා බලනවා. අර මං කියපු ටිකම නෙමෙයිද බලන්නේ මේ පදනම. එතකොට පළවෙනියෙන් බුද්ධ ශාසනය කරන්නේ මේ විපාක මේ தත්ත්වය හඳුන්වලා දෙනවා. ඒක වෙන විදියකින් තමයි ගිරිමානන්ද සූත්‍රය උනත් කරලා තියෙන්නේ. ඉස්සල්ලා ස්කන්ධ ටික ගැන කියනවා. ස්කන්ධ සකස් වීමට අදාළ පසුබිම ගැන කියනවා. අනත්ත සංඥාවේදී එතන මෙතනම විදර්ශනා කරන්නත් කියලා දෙනවා. ඒකයි අනිච්ච සංඥා අනත්ත සංඥා කියකිය කියන්නේ. ඒවා එතන මෙතනම විදර්ශනා කරලා කෙලෙස් කඩනවා. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි අසුබ සංඥා. අසුබ සංඥා. එතකොට අසුබ අසුබ වශයෙන් අපි අපේ ජීවිතේ අසුබ වශයෙන් බලන්නේ මොනවද? අසුබ වශයෙන් බලන්නේ මේ තමන්ගේ කය. අන්දෙන් විශ්ලේෂණය කරනවා. මම කිව්වේ මේ විපාකය ගැන තේරුම් කිරීමත් ඒවා පිළිබඳ ඉතාම සාධනීය විදියට විශ්ලේෂණය කරලා බලන්න පටන් ගන්නවා. විමස විමසා බලන්න පටන් ගන්නවා. ඒකයි මෙතන කියන්නේ අදෝකේස මත්තක තචපරියන්තං නානප්පකාරං අසුචින. වන්න විශ්ලේෂණය කරනවා. රූපය අනිත්‍යයි, හරි, වේදනාව අනිත්‍යයි, හොම කිව්වා. හරි, අනිත්‍යයි කියලා කිව්වට බෑනේ. නිකන් කවුරු කිව්ව? බුදුරජාණන් වදාලා. එහෙම බුදුරජාණන් වහන්සේ අපිට වදාලේ අපි තුලම දකින්න කියලා. ඇයි අනිත්‍ය වෙන්නේ කියලා මේක විශ්ලේෂණය කරනවා ඊට පස්සේ රූපය. ඒ තුන්වෙනිට ඇයි ඕක කිව්වේ නැත්තම්? හොඳට බලන්න. නාම රූපය ගැන කියලා නා මේ සාමාන්‍යයෙන් පින්වත්නි මේ අපිට අහුවෙන මට්ටමේ රූපය විස්තර කරලා නාම ධර්ම කියලා විදර්ශනා කරන්න කියලා කියන්නේ නැතුව මේ රටා හොඳට තේරුම් ගන්න මුලින්ම විපාකය විස්තර කරනවා. විපාකමය தත්ත්වය විස්තර කරනවා. ඒ වගේ පසුබිම විස්තර කරනවා දෙවෙනි සංඥාවේදී. විපාකය මොකද්ද? ස්කන්ධ කියන්නේ විපාකනේ. රූපේ කියන්නේ විපාකයක් නේ. ඒක පරණ හේතුඵල ධමයෙන් හැදිලා තියෙන්නේ. ඒක විකෘති වෙලා නම් ඒක පරණ හේතුන් නිසා සතර මහා ධාතුයි මොකක් හරි බරපතල විකෘතියකටපත් වෙලා. ඒක බටහිර ලෝකයේ දිහායින්ම බැලුවොත් පේන්න පුළුවන් ඒකට ඥානමය සාධක බලපාන විදිය. ඒ වගේ ගොඩක් හේතු බලපාන පුළුවන්. නමුත් මේ සතර මහා ධාතුන්ගේ විකෘතිය විපාකයක් විදිහට යවුරන ගන්න එක පරණ හේතුඵල ධමයෙන් හැදිලා තියෙන නිසා. එතකොට ඒකේ බරපතල විකෘතියක් උනත් තියෙන්න පුළුවන්. එතකොට ඒ බරපතල විකෘතියකට ගිහින් තියන්නේ ඇයි? ඒ බරපතල විකෘතියකට ගිහින් තියෙන්නේ පරණ ඒ සතර මහා ධාතුන්ගේ විකෘතිය. අර සංජානනය ඇතුලේ අඳුන ගන්නකොට තමයි අපට ඒ විකෘති එක එක නාම මාත්‍ර වලින් ප්‍රකාශ කරන්න පුළුවන්. අන්ධ මිනිහෙක්, කුෂ්ඨ රෝගියෙක් කිය අර ඒක විවහාර කරනකොට වෙනයි. අපි නමුත් ඒක ඒක වෙලා තියෙන්නේ මේ සතර මහා ධාතුන්ගේ විකෘතිය. ඒ විකෘතියට බලපෑම් කරන්න පුළුවන්, ඒ විකෘතිය කියන එකට බලපාන්න පුළුවන් පරණ හේතුඵල. එතකොට මේ මේ විකෘති වීම කියලා කියන්නේ විපාකමේ தত্ত্বය. ප්‍රകൃතියන් විපාකමේ தত্ত্বය. මේ මොහොතේ අත්දකින්න විකෘතිය හෝ ප්‍රകൃතිය අපි විවහාර කරන මට්ටමේ විකෘතියක් හෝ ප්‍රകൃතිය දෙකම විපාක. එතකොට ඒ විකෘතිය හෝ ප්‍රകൃතිය තමා තුළ ප්‍රකට වෙන්නේ එක්ක ගත තුලින් එක්ක සිත තුලින්. හිතන විදිහට විකෘතිතා තියෙන්න පුළුවන්. හිතන විදියෙන් මොනතරම් විකෘතිතා තියෙනවද? ඒ විකෘතිතාවලට බලපාන தত্ত্বය පැහැදිලි. එතකොට මේක විපා මේ මොන මට්ටමක් වුණත් මේක විපාකමය தত্ত্বය. එතකොට මේ විපාකමය தত্ত্বය අදාළ පසුබිම තෝරනවා දෙවෙනි එකට. ඒකයි අනත්ත් සංඥාවේදී චක්කුන් අර රූපං අනත්තා වේදනා අනත්තා කියලා නෙමෙයි කියන්නේ. හොඳට බලන්න ගිහින් සූත්‍රය පෙළලා. අනාත්ම වශයෙන් බලන්න කියන්නේ මොකද්ද? චක්කුන් අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා. එතන ස්කන්ධ ටික නෙමෙයි කියන්නේ. ඇයි බුදුරජාණන් මෙහෙම වදාරන්න ඇත්තේ? භාග්‍යතුනාංශ මෙහෙම වදාරන්න ඇත්තේ මේ ස්කන්ධයන්ගේ පසුබිම පැහැදිලි කරන්න. ස්කන්ධයන්ගේ හට ගැනීමට අදාළ වර්ථ මේ මොහොතේ පසුබිමක් තියෙන්න ඕනනි. ඒ පසුබිම අනාත්ම වශයෙන් අනිත්‍ය වශයෙන් බලන්න කිව්වේ එතන මෙතනම විදර්ශනා කරලා කෙලෙස් කඩන්න ඕන නිසා. නමුත් ඒ පසුබිම තෝරනවා. දැන් මම ඔබට ඉස්සල්ලා කිව්වා මේ බුද්ධ සාජාන් වහන්සේගේ දේශනාවේ එක්තරා හැඩයක්. ඒ තමයි ඉස්සල්ලාම අපි කරන්නේ මොකද්ද? ඉස්සල්ලාම අපි අපේ ජීවිතවල දකිනවා මේ විපාකමේ தত্ত্ব. ඊට පස්සේ අපි ඉතා ගැඹුරින් අපිට ඕන ඕන විදියට නෙමෙයි, අපේ දෘෂ්ටි වලට අදාළ වෙන විදියට නෙමෙයි, බුදුරජාණන් සරණ ගිය කමටම නෙමෙයි, ඊට පස්සේ මේ විපාකමේ தত্ত্বය විසුරුවා විශ්ලේෂණය කරලා ගැඹුරින් කියවන්න බලනවා. ඒකෙදි Tamanගේ හුදු දැනුම ඉස්සරහට ගන්නෙත් නැහැ, බුදුරජාණන් වහන්සේ වදාළ දේම ඉස්සරහට ගන්නෙත් නැහැ. වදාළ දේ අරගෙන මේ තුල පවතින යථාර්ථවාදීකම විමසලා බලන. ඒතකොට තමයි අර ඇත්තට මේ විමසීම ස්වෛරීව කරන්න ඕන, ස්වාධීනව කරන්න ඕන. අනේ මේ හාඳුරු මෙහෙම බලන්න කිව්වනේ කියන අදහසින් නෙමෙයි. එතකොට අපි කොහොමද කරන්නේ? ඒ නිසා තුන්වෙනියට කියනවා මොකද? අසුභ සංඥා. ඇයි අර මේ ස්කන්ධයන් වෙන වෙනම විශ්ලේෂණය කරගන්නවා. රූපං අනිච්චා කියපු එක වෙනම දැන් විශ්ලේෂණය කරගන්නවා. රූපං අනිච්චා කියලා රූපය කිව්වේ විපාකයක්. ඒක අනිත්‍ය වශයෙන් විදර්ශනා කරන්න ඕන. ඒක මේ මොහොතේ ඔබේ ජීවිතය කියන එක. රසේ අනත්ත් සංඥාවකෝ මේක මේ අත්දැකීමට සමවදින්න අදාළ පසුබිම. මේ වෙලා වේදනාව හටගන්නේ එක්ක රූප එක්ක එක්ක ඇහින් පේන්න ඕන, එක්ක කනට ඇහෙන්න ඕන, එක්ක නාසයට ගඳ සුවඳ දැනෙන්න ඕන, එක්ක දිවට රස දැනෙන්න ඕන, කයට පහස දැනෙන්න, මනසට මොකක් කරේ අරමුණු වෙන්න ඕන. නැත්නම් වේදනාවක් විඳින්න පුළුවන් කමක් නැහෙනි. මේ අරමුණු වීම කියන සංසිද්ධිය තමයි වේදනාවේ පසුබිම වෙන්නේ. එතකොට මේ මට්ටම, එතකොට අන්න ඔතනදී කවදාවත් අර සරෝ බලධාරී කෙනෙකුට වගකීම නොයන මට්ටමේ තා සුන්දර මනෝභාවය සෛරිය අධ්‍යක්ෂීමකට යා එකතු වෙන්න ගන්න. පසුබිම තෝරන තුන්වෙනියට පසුබිම එකේ පසුබිම විපාකමය தত্ত্বය සහ ඊට අදාළ පසුබිම අඳුනගත්තත් එයා එක්තරා විදිහක අතරමං වෙන්න පුළුවන්. එයා මේක හොඳට විශ්ලේෂණය කරනවා. ඒ නිසා දැන් අර රූපං අනිච්චා කියපු එක මෙයා ඉස්සරහට ගන්නවා. ඒක ඉස්සරහට අරගෙන මේ රූපය, එතකොට මේ විදර්ශනා රටාවට ගන්නෙ සවිඥානික කයට අදාළ தત્ත්වය විතරයි කියලා අපි නිතර දේශනාවල කියනෝනේ. ඒ සවිඥානික රූපය තමයි ගන්නෙ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව එතනදී ඉතාම පැහැදිලිව කියන්නේ. ඉතාම පැහැදිලිව කියනවා. කොහොමද කියන්නේ? ඉමමේව කායන් උද්දං පාදතල, හරි පරිසමට කියනවා නැත්නම් මොන රූපද කියලා ශ්‍රාවකේ අමාරු වැටෙන්න පුළුවන්. ඉමමේව කායන් උද්දං පාදතල අදෝ කේස මස්ත කේස මත්තකා තච පර්යන්තං නානප්පකාරං අසුචිනෝ. එතකොට යා එළිය ලෝකේ විමසන්නේ නැහැ. මැරිච්ච මිනිස්සු යාට වැඩකුත් නැහැ. ඇයි යාලා මැරිලා ඉවරයිනේ. එතකොට මලමිනියක් දැකලා අනේ අපොයි කියලා එයා එහෙම කියන්නෙත් නැහැ. හරි දියුණුයි එයා. මැරිච්ච අය ගැන එයාට බයක් එන්නෙත් නැහැ, තැති ගැන්මක් එන්නෙත් නැහැ. මේ මේ අය මැරිච්ච මිනිස්සු ගැන බය වෙන්න තැති ගන්න දෙයක් නැහනේ. එයා සාමාන්‍ය සුපුරුදු විදියට ලෝකේ ඉන්නවා. එයා ලොකු කම්පැනියකට පත් වෙන්නෙත් නැහැ. අපි තුම ඇක්සිඩන්ට් එකක් වුණා. එයාට කම්පැනියක් නැහැ ලොකුවට. අඬන්නෙත් නැහැ එයා. ආ එහෙම එකක් වුණා නේද කියලා කියනවා. එයාට ඒ සිද්ධියක් විදියට දකිනවා. එයාට උපකාර කරන්න පුළුවන් උපකාර කරනවා, තැරලා දානවා. කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව වගේ දේවල් එයාගේ හිත තුල තියෙනවා. නමුත් ඒක මහා අද්භූත දෙයක් විදියට එයාට පේන්නේ නැහැ. ඒක අද්භූත දෙයක් විදියට දකින්නේ නැහැ. දැන් සාමාන්‍ය රෝහලක වැඩ කරන වෛද්‍යවරයෙකුට කෙනෙක් මිය යාම කියන එක මහා අද්භූත දෙයක් නෙමෙයි. ඉතින් ඒ මට්ටමටම අපි හැමෝම ලෝකයේ දිහා බලන්න. කෙනෙක් මැරුණා කියන එක මේ නිකන් Tamange වැඩ කොහොම නවත්තලා ගිහින් වැඩ කරන්න ඕන එකක් නෙමෙයි. ඇයි ඒක ඇයි මේ විපාකමේ தත්ත්වයත් ඒකේ පසුබිමත් හොඳට දන්න මිනිහෙකුට ඒක මහා අමුත්තක් පේන්නේ. ඇයි අර විපාකමේ தත්ත්වයක් පේනවා, ඊට අදාළ පසුබිමක් පේනවා, එච්චරයි. ඊට පස්සේ ඉතින් සමහරලාවට මේ මහා පුදුමාකාර විදිහට කම්පණයට පත් වෙන්න ඕනේවා මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා කම්පණයට පත් වෙන එක කිසි තේරුමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඉමමේව කායං උද්දං පාදතල අදෝකේස මත්තකා තචපරියන්තං නානප්පකාරං අසුචිනෝ. මේවා විශ්ලේෂණය කරන්න කියනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා කොහමද කේසා ලෝමා නකා රූපය ගැන කියන්නේ. රූපය ගැන කියනවා කේස්ලු තියෙන ලොම් නිය පොතු දත් සම මස්නහර ඇට ඔය විදිහට බෙදලා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ එකක හෝ ඔබ වෙන වෙනම විමසා බලන්න නිත්‍ය බවක් හෝ මම ආයනයකින් ගන්න පුළුවන් කෑල්ලක් අහුවේ. අයි දැන් අර අනිත්‍ය සංඥා අනත්ත් සංඥා වශයෙන් බලපු එක ඒක තර්කයක් විදිහට විමසලා බලනවා. ආනිත්‍යද හොඳයි කියලා සාදු කියන්නේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට ඉඩ දෙනවා, ඔන්න දැන් ඔයා බලන්න මම මේ කියාපු එක බොරුද කියලා. දැන් ඔයාම රූපය අරගෙන මෙන්න මේ විභාගයට ගිහින් බලන්න කෙස්වල ඔයාට ඔයාව පෙනෙයිද, ලොම්වල පෙනෙයිද, නියපොතුවල ඔයාට ඔයාව පේනවනම් නියපොතු කපනකොට ඔයාව කැපිලා යන්න ඕන. නිකන් තරලව කිව්වා. කෙස්වල ඔයාම නම් ඉන්නේ සැලොන් එකේදී ඔයාව කොණ්ඩෙත් එක්ක ඔයාව බිමට වැටෙන්න ඕන. දත් ඔයා නම් දත් ගැලවෙනකොට ඔය දතත් එක්ක ඔයාටත් බරපතල හානියක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාවත් දතත් එක්කම ගැලවිලා යන්න ඕන. එතකොට මෙහෙම විශ්ලේෂණය කරලා රූපේ බලන්න කියනවා. එතකොට මේ කෙස්වල, ලොම්වල, නියපොතුවල, දත්වල, සම, මස්නහර, ඇට, ඇට මිදුළු මේවායේ ඔබට අර නිත්‍ය බවක් වර ඉස්සල කෝනේ අනිච්ච සංඥා අනත්ත් සංඥා කියලා ඒක මේකේ තියනවාද කියලා ඔයා පොඩ්ඩක් බලන්න. සුභාරම්මණයකින් මොනවා හරි කෑල්ලක් ඔයාට අල්ල ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. එතකොට කාගේවත් ඉගැන්වීමක්වත් ධර්මයක්වත් මොකක්වත් ඕනේ. ඔයා මේක ඉස්සරහින් තියන බලන්නකෝ ඔයාට ඔයාව අහුවෙනවද කියලා. අන්න එහෙම බලනකොට අර අසුභ සුභාරම්මණයක් එන්නේ නැහැ. වෙනම බැලුවාම සුභාරම්මණයක් එන්නේ නැහැ. දැන් ඒක නිසා අපි දැන් කොණ්ඩේ අපේ කෙස් ගැලවුණාට පස්සේ අපි ඒවා ගේවත් තියාගන්න කැමති නැහැ. සාමාන්‍ය සංස්කෘතික මිනිස්සුනේ ඒක ඕනේ නැති වැඩක් කියලා හිතනවා. එහෙම කේස් ගෙවල් ඇතුලේ තිබ්බා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මිනිස්සු හිතනවා. එතකොට මෙන්න මෙහෙම විශ්ලේෂණය කරනවා. අර විපාකයේ සහ පසුබිමට අදාළ වටපිටාව, පසුබිමට අදාළ වටපිටාව ඉතා හොඳින් ගැඹුරෙන් විමසා බලනවා. ඒ විමසා බලනකොට නානප්පකාරං අසුචිනෝ. නානා ප්‍රකාර අසුචිමය කොටස්, ප්‍රසන්න නොවන කොටස් එයාට මනසට දකින්න ලැබෙනවා. අන්න ඒ දැක්ම කියන එක ජීවිතේ මේ මම ආයනේ පුද්ගල බව මෝරන්ඩ බලපාන්නේ නැහැ. ඊට පස්සේ තවදුරටත් බුද්ධ ශාසනේ තව අඩියක් ඉස්සරහට තිනවා. හරි වා මේකත් බලන්න පොඩ්ඩක් කියලා පෙන්නනවා. මොකද්ද ආදීනව සංඥා කියලා එකක් පෙන්නනවා. මොකද්ද ආදීනව සංඥා කියලා කියන්නේ? බහුන් දුක්ඛෝ අයං මේ බොහෝ දුක් සහිත මේ කය නොයෙක් ආබාධ සහිත බව දකින්න කියනවා. මේ කයේ බොහෝ ආබාධ සහිත බොහෝ ආදීනව සහිත බව බලන්න කියනවා. ඉතිමස්මින් කායේ විවිධ ආබාධ කයේ විවිධ ආබාධ සහිත බව දකින්න කියනවා. එතකොට මේවා වෙන වෙනම බැලුවාම කොහොමත් වටිනාකමක් නැහැ. එකතු වෙලා නැහැ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නේ බලන්න කෙනෙක්ගේ තර්කයක් එන්න පුළුවන්. හරි වෙන වෙනම බැලුවාම වටිනාකම නැති වුණාට දැන් ආඳුරණ එකතු වෙලානේ තියෙන්නේ. වගේ එකක් එනවනේ. හරි එකතු වෙලා තියෙනවා බලන්නකෝ එකතු වෙලා තිබ්බත් කොච්චර ආබාධ සහිතද කියලා යා තුල තව දුරටත් ඥාන සම්ප්‍රයුක්ත කරන කොහොමද මේ බලන්න මේවා කම්පණයටපත් වෙනවා මේවා කිපෙනවා සෙම්ම සමුට්ටාන ආබාධා වාත සමුට්ටාන ආබාධා උතු පරිණාමජා ආබාධා ඍතු කිපෙනකොට ලෙඩ වෙනවා බලන්න සෙම කිපුනාම ලෙඩ වෙනවා වාතයේ කිපුනාම ලෙඩ වෙනවා උපක්‍රම නිසා ලෙඩ වෙනවා බැරවැරදිවට බාරයිස්වම කොන්දේ අමාරු වෙනවා බැරදිවට බැරි වෙලා හරි නිදාගත්තාම මේ බෙල්ල කැක්කුමක් එනවා එතකොට ඒවා මේ ඒවා ඔක්කොම කර්මෙම කියලා කියන්න බෑ වැරදිවට හිමි වැරදිවට නිදාගත්තට පස්සේ මේ බෙල්ල රිදෙන්න ගන්නවා කෙනෙක්ගේ අතක් නිදාගන්නකොට යට වෙලා තිබ්බා මේ අතේ රුදාවක් තියෙන්න පුළුවන් සති ගණන් වුණත් සමහර විට ඒවා මේ කර්මෙම නෙමෙයි ඕපක්කමික ආබාධ උපක්‍රමිකව ඇති වෙච්ච ආබාධමය තත්ත්වය බලන්නකෝ 2600කට එහා පැත්තේදී මෙබඳු මහා ප්‍රශස්ත ඉගැන්වීමක් අපගේ බුදුරජාණන්සේ කළානේ ඊට පස්සේ ඕකෙම එක කෑල්ලකුත් කියනවා කම්ම විපාකජ ආබාධ මේක රෝග වර්ග කරනවා බලන්නකෝ ආරි මේ ටික එකතු වෙලා දැන් ඔයාලට හිතෙනවා නේද බෙදුවාම නෑ තමයි ආඳුරේ කොණ්ඩේ කැපුවාම කොණ්ඩේ බිමට වැටුනම කොණ්ඩේ මම නෙමෙයි තමයි ගැලවුණාම දත්වල මම නෑ තමයි හැබැයි ඉතින් මේ සකස් වෙලා තියෙන තැනක පොඩි වටිනාකමක් නැතුවම නෙමෙයිනේ ස්වාමීන් වහන්ස වගේ එකක් එනවනේ දැතුලේ අන්න ඒකට කියනවා බලන්නකෝ දන්ත රෝගෝ මුඛ රෝගෝ කාසෝ සාසෝ පිකාසෝ බගන්දරා පිලකා ලිඩ වට්ටෝරුවම කියනවා රෝග වර්ගීකරණ මේ ආදීනව සංඥා විදි තමයි. එතන ආදීනව සහිතව බලනකොට යා පළවෙනියෙන් කරන්නේ මොකද්ද? මේක විග්‍රහ කරගන්නවා. විග්‍රහ කරලා දෙවණියට බලනවා. මේකේ ආබාධ සහිත බවත් ඒවා පදනම් කරගෙන ඇතිවෙන රෝගීමය පසුබිමත්. රෝගමය තත්ත්වයත් එයා හොඳට බලන්න පටන් ගන්නවා. අන්න දැන් එයා හොඳට විභාග කරගන්න. දැන් බලන්න මේක හරිම ලස්සන රටාවක්. මේ පණිවිඩේ බොහොම වැදගත් රටාවක් අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද හොඳට මේක තේරුම් ගන්න. හරි. එතකොට පළවෙනියෙන් කළේ මොකද්ද? පළවෙනියෙන් අපට භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළේ අන් කවර දෙයක්වත් නෙමෙයි. පළවෙනියෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ මේ විපාකමේ தত্ত্বය සහ ඒවාට අනුබලය. ඒක තමයි අනිච්ච සංඥා අනත්ත් සංඥා කිව්වේ. ඊට පස්සේ අපි කියවනේ මේක විශ්ලේෂණය කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කිව්වටම විශ්වාස කරන්න ඕන කියලා අපට අපගේ භාග්‍යවතුන් වහන්සේවත් වදාළේ නැහැ. ඇයි එහෙම වදාළේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ එක තැනක වදාලා පින්වත් මහණෙනි මේ මගේ අභිසම්බුද්ධත්වයේද නුඹලා ප්‍රශ්න කරනවා නම් හොඳයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අවබෝධයේ පවා ප්‍රශ්න විමර්ශක කියලා සූත්‍රයක තියෙනවා. මහණෙනි නුඹලා මගේ අවබෝධයේද ප්‍රශ්න කළ යුතුයි. බලකේ කොච්චර ස්වෛරි ප්‍රකාශයක්ද කියලා. මගේ බුද්ධත්වයෙන් ඔබලා ප්‍රශ්න කළාට මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට ඒ නිසා අර අනිච්ච සංඥා අනත්ත් සංඥාවෙන් විපාකේ සහ විපාකමේ පසුබිම පැහැදිලි කරන විශ්ලේෂණයකට යනවා. ඊට පස්සේ රූපං අනිච්චානේ රූපේ විපාකයක්නේ රූපේ වෙනම ගන්නවා අරගෙන මොකද්ද කරන්නේ? අසුභ සංඥාවෙන් සුභ ආරම්මණයෙන් ගන්න කෝ කෑලි තියනවද කියලා විග රූපේ සම්පූර්ණයෙන් බෙදලා බලනවා. හැබැයි රූපේ බලන්නේ මැරිච්ච මිනිහෙක්ගේවත් එහෙම මොකක්වත් නෙමෙයි. සම්පෝ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ කායං උද්දං අදෝකේස මත්තක තචපරියන්තං නානප්පකරං අසුචිනෝ. හිටගෙන ඉන්න මිනිහෙක්ගේ වාඩි වෙලා ඉන්න මිනිහෙක්ගේ කෙස්වල ඉඳලා පාදන්තේ මේ මැරිච්ච මිනිහෙක්ගේ නෙමෙයි. උද්දං පාදතලා කේස මත්තක තචපරියන්තං කේස් මත්තකේ සිට උද්දං පාදතලා පාදයේ දක්වාම අතර අන්තර් කෑලි ටික බෙදලා බලන්න මේකේ කොයි කොයි කෑල්ලේ හරි අර ඔයාලට නිත්‍ය වශයෙන් හෝ ආත්ම වශයෙන් අර එහෙම අනිත්‍ය සංඥා අනත් සංඥා වශයෙන් බලපුව එක ඔයා විශ්ලේෂණය කරලා බලන්නකෝ. කිව්වටම නෙමෙයි. එහෙම කිව්වත් එහෙම බෙද ඔයාලට ඊළඟට එන අදහස තමයි බෙදලා බැලුවත් ස්වාමින් වහන්ස මේකේ එකතු වෙලා තියෙන තැනක වටිනාකමක් නොවෙනවම නිමි අනේ වටිනාකම දුරු කිරීම පිණිස බුද්ධ ශාසනය ආදීනව සංඥාව බහු ආදීනෝ කායේ විවිධ ආබාධ හරි එකතු වෙලා තියෙන තැන බලනකෝ මේ ආබාධ ගොඩ කියලා ධර්මයේ පෙන්නනවා. එතකොට ධර්මයේ පෙන්නනවා ඉති මස්මින් කායේ විවිධ ආබාධා ආබාධ උපජ්ජන්ති නොඒක් ආබාධමය තත්ත්වයන් ඇති වෙනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජිව්හා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කාසෝ, සාසෝ, පිකාසෝ, බගන්ධ, ඔය විදි රෝග වට්ටෝරුවම කියනවා මේ ආබාධ ටික. ඊට පස්සේ කියනවා මේ සෙම කිපුණාම, වාතය කිපුණාම, පිත කිපුණාම උපක්‍රම නිසා මේ විදියට නොඑක් ආකාරයෙන් ඍතුවල වෙනස්කම් නිසා උතු පරිණාමජ ආබාධ, ඍතුවල පවා වෙනස් වීමක් නිසා පුද්ගලයා මේක මොන තරම් ආබාධ ගොඩක්ද අන්තිමටම පැහැදිලි කරනවා. මොකද්ද මේ කය කෙබඳුද කියනවා නම් කර්ම විපාකය නිසාද පීඩාවට පත් වෙනවා කියලා විස්තර කරනවා. අන්න එතකොට යාට පේනවා ඇත්තනින්නම් මේක එකතු වෙලා තියද්දි පවා මොන සානං ආබාධ සහිත අනවශ්‍ය දෙයක්ද කියලා දැනෙන්න පටන් ගන්නවා. එහෙම දැනෙන්න පටන් ගන්නකොට බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න යාට අර කය ගැන විපාකේ, දැන් ඊට පස්සේ සිත ගැන විමසන්න කියනවා. දැන් ගත සහ සිත දෙකමනේ විපාකය. දැන් ගත ගැන විතරක් විමසලා වැඩක් නැහැ. ගත ගැන ওই විදියට පින්වත්නි විස්තර කරලා බලලා ඒවත් එකතු වෙලා තියෙන තැනක පවා ආබාධ සහිත බලනකොට ඊට පස්සේම බැලුවට වැඩක් නැහැ. ගතත් විපාකයක්, ගත විතරක් නෙමෙයි විපාකය. සිතද විපාකයක්. සිතත් විපාකයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනම වදාලා සිතද විදර්ශනා කළ යුතු බව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දෙයක් පැහැදිලි කරනවා පහාන සංඥා කියලා. ඊළඟට තියෙන එක මේ න්‍යාය, මේ තියරි එක ඔළුවේ තියාගෙන ගිරිමානන්ද සූත්‍රය බලන්නකොට මුළු නිවන් මාර්ගයක්ම පේන්න ගන්නවා. කිසිම අඩුපාඩුවක් නැතුව කෙනෙක්ව සදාතනිකව නිවීම දක්වාම අරන් යන පදනමක් පේන්න ගන්නවා. පදනමක් පේන්න ගන්නවා. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ පහාන සංඥාවේදී කියන්නේ ගත ගැන නෙමෙයි. සිත ගැන කියනවා. මොකද්ද? මේ ගත ඇසුරු කරගෙන අර ස්කන්ධ හටගෙන බිඳී යනකොට ආයතනික අත්දැකීමට නැවත නැවත සුසංයෝගයක් හදා ගන්නකොට එකතු වෙනකොට ඒ එකතු වීමේ දිගුවක් විදියට සංසාරයට ඔබව අරන් යන්න, සංසාරයට ඔබ ගැට ගහන්න අදාළ දෙයක් තියෙනවා. මොකක්ද ඒ අදාළ දේ? ඒ අදාළ දේ තමයි එයා තුළ නොයෙක් නොයෙක් ඒ අත්දැකීම ඇසුරු කරගෙන අලුතින් අලුතින් හිතේ විතර්ක හට ගන්නවා. විතර්ක හට ගන්නවා. එතකොට ඒ නිසා තමයි මෙතන කියන්නේ කාම විතක්කං නාදිවාසේති. හොඳට බලන්න පින්වත්නි, පහාන සංඥාව තෝරද්දී පහන සංඥාවදී කියන්නේ කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගාමේති. යම් කෙනෙක් කාම විතරක නොයවසයිද, කාම විතරකේ නොයවසයිද, නාදිවාසේති, අදිවාසේති කියන්නේ ඉවසනවා කියන එක. කාම විතරකේ නොයවස, ඒ කියන්නේ කාම විතරක ඉවසගෙන ඉන්නේ අය. පජහති, ඒක අයින් කරන්න මහන්සි වෙනවා. පජහති විනෝදේති බ්‍යාන්ති කරෝති යන භාවංග, දුරු කිරීමට මහන්සි වෙනවා. හැම වෙලාවකම කාම විතර්කය ඒකේ නා, එයා හැම වෙලාවකම අනභාවං ගමේති, අභාවයට පමුණුවන්න මහන්සි වෙනවා. එතකොට මේ විතර්ක කියන ඒවා සිතට ආවේනික දේවල් නෙමේ, මේ ගත සහ සිතේ අත්දැකීම නිසා ඇති වෙන අතුරුඵල. එහෙනම් මෙතනදි තෝරන්නේ ඇත්තටම කර්මය ගැන. මෙච්චර වෙලා කිව්වේ විපාකේ ගැන. මෙච්චර වෙලා කිව්වේ විපාකේ ගැන. ඊට පස්සේ අපිට පේන්නේ නැති වුණාට මෙතන පින්වත්නි පහාන සංඥාවේදී කියන්නේ කර්මරය. ඇයි? විපාකේ අත්දකින්නකොට ඒ අත්දැකීමට එකතු වෙච්ච තැනක එයා තුල මොකද්ද වෙන්නේ? එයා තුල වෙන්නේ අලුතෙන් කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙන්නේ කාම භූමිය නම් අපිට නෙමෙයි වදාරලා තියෙන්නේ. මේක වදාලේ මේ වෙන කොහෙවත් ඉන්න හිට නෙමෙයි. කාම විතක්කං, මේ ඔයාලගේ හිත්වල කාම විතර්ක ඇති වෙනවා. ව්‍යාපාද විතර්ක පින්වත්නි, ව්‍යාපාද විතර්කේ කවදාවත් නිස්කන්ධමය ආයතනමය අත්දැකීමෙන් තොරව ඇති වෙලා නැහැ. ආයතන වලට එකතු නොවන වෙලාවට ඕගොල්ලන්ට ව්‍යාපාදයක් ඇති වෙලා තියෙනවද? නැහැ. නිදාගෙන ඉන්න වෙලාවට ව්‍යාපාද එනවද? නැහැ. එහෙනම් මේ ආයතනික අත්දැකීමට එකතුන, ඒ කියන්නේ විපාකමය தත්ත්වයට එකතු වෙනකොට ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකොට එයාට ඒකේ දිගුවක් විදියට, ඒකේ දිගුවක් විදියට එයාතුල මොකද්ද වෙන්නේ? විතර්ක හට ගන්නවා. අන්නේ විතර්ක හට ඒ විතර්කවල විතර්ක ඉවසන්න ඒ විතර්ක ඉවසගෙන ඉන්න ගියොත් ආ කමන්නේ නැහැ. ඉතින් මිනිසුන්ගේ හිතවල කාමයන් නැති වෙනවා තමයි. ඕවා ඉතින් ඇති වුණාවි. මිනිසුනාම කේන්ති යනවා තමයි. ඕක ටික වෙලාවක් ගියාම හරියයි. එහෙම ඉන්නේ නැහැ අපි. නිවන් මඟ වඩද්දී ඒක ඒ මොහොතේම අඳුන ගන්නවා. නාදිවාසෙති ඉවසන්නේ නැහැ. අඳුන ගන්නවා ආදිවාසෙති පජහති. ඒක ඒ වෙලාවෙම දුරු කරන්න ඕනේ කියලා අදහසක් එනවා. පජහති විනෝදේති. ඒක ඒක මඟ හරින්න ඕන, දුරු කරන්න ඕන, බැහැර කරන්න ඕන කියලා අදහස් එනවා. බ්‍යන්ති කරෝති අනභාවං ගමීති. මේක අභාවයට පමුණුවන්න ඕන මෙතනම කියන සිතුවිල්ලක් උපදිනවා. ඒ සිතුවිල්ල තමයි කුසලය කියලා කියන්නේ. මේක අභාවයට පමුණු අන්නේ කුසලයේ එනකොටම අර අකුසලය කියන එක දුරු වෙනවා. මේ විපාකය ගැනනේ කතා කරන්නේ. ඒ මොහොතෙමයි ඒක කරන්න ඕන. එතකොට මේ මොහොතෙම කරන්න ටිකක් අමාරුයි. නමුත් මේ මොහොතේ තමයි කර්මය. ඒ කියන්නේ කර්මය නිරුද්ධ කරන්න තියෙන්නේ වර්තමානයේ විතරයි. වර්තමානයේ තමයි කර්මය නිරුද්ධ කරන්නේ. එතකොට නැවත උපදින්න අදාළ කර්මය ෂේ වුණාන් පස්සේ ආය උපදින්නේ නැහැ. උපදින්නේ නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? ආය උපදින්නේ නැති වුණාට පස්සේ විපාකයේ පිණස කර්ම ඉදිරිපත් වෙන්නෙම නැහැ. ඉදිරිපත් වෙන්නෙම නැහැ. එතකොට බලන්න හරි ලස්සනයි බලන්නකෝ මේ බුදුරජාණන්ගේ දේශනාවේ හරය. ඊට පස්සේ දැන් මේ දැන් ඔච්චරලා කිව්ව කර්මී ගැන විපාකයේ ගැන. ඊට පස්සේ විපාකයේ ගැන කියලා විපාකමේ தත්ත්වයට උපකාරාර්ථය කිව්වා. විපාකමේ தත්ත්වේක අනිච්ච සංඥාවේදී. විපාකයට අනුග්‍රහමේ වටපිටාව අපසාරිය කිව්වා අනත්ත් සංඥාවේදී. මේක විශ්ලේෂණය කරලා සවිඥානික කය විශ්ලේෂණය කළා. ඒ සවිඥානික කය විශ්ලේෂණය කළේ පින්වත්නි අසුභ සංඥාවේදී ආදීනව සංඥාවේදී. ඊට පස්සේ මේක අසුභ සංඥාවේදී විශ්ලේෂණය කරා බෙදලා බැලුවා. බෙදලා බැලුවත් ඕගොල්ලන්ට හිතට එනවා සිතුවිල්ල නැහැ. ඉතින් බෙදුවාම වටින්නේ නැති උනාට හාඳුන එකතු වුණාම වටිනවනේ. අන්න එකතු වෙලා තියෙනකොට ආබාධ සහිත මේ පෙන්වනවා චක්කු රෝගෝ සෝත රෝගෝ මේ රෝග පෙන් රෝග පුදුම විදිහේ රෝග වර්ගීකරණයක් තියෙන බුද්ධ ශාසනේ. හරි පුදුමයි ඒක. ඒ රෝග ලයිස්තුවම පෙන්නලා කියනවා මේ බලන්න මේක කොච්චර ආබාධ සහිතද. සෙම්ම සමුට්ටාන ආබාධ වාත ඔක්කොම ආබාධ සහිත බව කියනවා. තෙම්ම කිපුනාම පිත්ත සමුට්ටාන ආබාධ පිත කිපුනාම ලෙඩ වෙනවා ඔක්කොම කියනවා. එහෙම කියලා ඉවර වෙලා ඊට පස්සේ ධර්මයේ තෝරන්නේ දැන් මේ විදිහට මේ විපාකමේ தත්ත්වෙ මේ සකස්සුණු தত্ত্বය පදනම් කරගෙන මේ පෘථග්ජනීක් තුල අවිද්‍යාව ක්‍රියාත්මක වන නිසා එයා තුල නිරතුරුව සිද්ධවන්නේ කුමක්ද? කර්ම රැස්වීම. කොහොමද කර්ම රැස් වෙන්නේ? කර්ම රැස් වෙන්නේ කාම විතක්කං. තමන් තුල අර මේ විපාකමේ தත්ත්වය අත්දකින්නකොට එයාගේ සිතේ අලුත් විතර්ක එනවා. දිගට දිගට හිතානේ යන්න පුළුවන්. රූප දැක්කාම ඒ දකින්නක ඇතුළ ස්කන්ධ හටගෙන එතනම බිඳිලා ගියාට ඒක දිගට දිගට හිතන්න පුළුවන්. මතක තියාගෙන හිතන්න පුළුවන්. කල්පනා කර කර ඉන්න පුළුවන්. අනිත් විතර්කමය தত্ত্বය විශ්ලේෂණය කරලා බලනවා මේක මේක කවර ආකාර බුද්ධ ශාසනය කියනවා මේක කවර ආකාර පවත්වන්න එපා. නාදිවාසී මේකටන් ඉවසන්න එපා. ඒ මේක ඉවසගෙන හිටියොත් ආයේ සසර නිර්මාණය වෙන්න නියමිතයි. මේ සසරින් ගැලවෙන විදියනේ බුද්ධ ශාසනය කියන්නේ. නමුත් කවුරුත් අපිට උගන්වන්නේ නැහැ සංසාරයෙන් ගැලවෙන විදිය. කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ව්‍යාපාද විතක්කං නා මේ විදියට ඔක්කොම කියනවා. නානාවිද පාපී අකුසල විතර්ක ගැනත් කියන එක විතර්ක හට ගන්නවා නිති. අහට ගන්නවා. ඒ විතරක හට ගන්න ආදිවාසේති වතිවසන්න එපා. පජහති දුරුකරන්න බ්‍යන්ති කරෝති විනෝදේති මග හරින්න දුරුකරන්න බැහැර කරන්න අනභවං ගමේති අභාවේටම පාමුණුවන්ඩ කියලා කියනවා. මෙන්න මෙහෙම අභාවේට පාමුණුවන්ඩ කියනකොට ඔයාලා මොකද කරන්නේ? ඔයාලගේම සිතේ හට ගන්නා වූ විතර්ක දකින්නව නේද? විතර්ක දැක්ක කියලා දැක්කින එක කුසලයක් වුණාට අනභවං ගමේති අභාවයට පමුණුවන්ට දැක්කම බෑනේ. ඊළඟට ඔයාලා අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? හොඳයි අභාවයට පමුණුවන්න ඕන නම් කියන්න කොහොමද අභාවයට පමුණුවන්නේ කියලා. අන්න ওই ප්‍රශ්නේ අහනවනේ අනිත් පැත්තට. හොඳයි මට කේන්ති යනකොට මම දැක ගන්න. හරි ඒක මං නොයවසන්න. ඒක ඉවසගෙන ඒකට ප්‍රතිචාර නොදක්වා ඉන්නම්කෝ. අහුත ආයෙ කේන්ති එනවනේ හිතට. මේ වෙලාවේ කාම විතක් එනකොට නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන භවං ගමීති. ආ හොඳයි සාදු කියලා පිළිගන්නවා. නමුත් ওই කාම විතරක ආය ආය හිතට එනවනේ. ආය ආය කාම විතරක හිතට එනකොට මේ නැවත නැවත ඉනවනේ. ඒක මන් දකින්නම්. දැක්කත් නැවත නැවත ඉනවනේ. නැවත නැවත ඉන එකට මොකද්ද කියලා ඔයාලා අහන ප්‍රශ්නෙට තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට උත්තර දීලා තින්නේ. මොකද්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පහාන සංඥාව ළඟට විරාග සංඥා. විරාග සංඥා. හැම තව සිතක් උපද්දවන්න කියනවා. මොකද්ද? නොඇලිය යුතුයි, නොඇලිය යුතුයි කියලා. මේ තමන්ගේ සිත තුළ හවිතර්ක හට ගන්නකොට මේවට මම නොඇලිය යුතු බවට තවත් සිතක් උපද්දවන්න කියලා. මේවට නොඇලිය යුතුයි. මේවට නම් ඇලෙන්න හොඳ නැහැ. මම පුළුවන් තරම් නොඇලෙන්න ඕන. මොකක් නිසාද? ඒතං සන්තං ඒතං පණීතං බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යමක් ශාන්තයි ප්‍රණීතයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළාද? සබ්බ සංඛාර සමතෝ. ඒ කුමක්ද? සියලු සංස්කාරයන් සමනේ වීමයි. ওই වාක්‍ය තමයි තියෙන්නේ විරාග සංඥා. සියලු සංස්කාර සමනේ වීමයි සාන්තයි. එතකොට සියලු සංස්කාර සමනේ වීම කියන්නේ? සියලු සංස්කාර සමනේ වීම කියන්නේ ලෝකයට ප්‍රතිචාර නොදක් අර තමා තුල හට ගන්නා වූ කාම විතර්ක වලට ප්‍රතිචාර නොදක්වා ඉන්නවා. අන්න ප්‍රතිචාර නොදක්වා ඉන්නවා. එතකොට තමයි මොකද වෙන්නේ? සබ්බ සංස්කාර සමතෝ. සියලු සංස්කාර සමනේ වෙන්නේ. ඒවට ප්‍රතිචාර දක්වන් ප්‍රතිචාර දක්වන් දැන් කාම විතර්ක හිතට ආවම ප්‍රතිචාර දක්වන්නේ සිතින් කයින් වචනේ. ඒ ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්නේ මොකද? ඒකට කියන්නේ මොකද? සබ්බ සංඛාර සමතෝ. ඒ සංස්කාර සමනේ වීම වෙන්නේ කොහොමද? අත්දකින්න ලෝකයේ සම්බන්ධ එයාගේ අත්දැකීම පදනම් කරගෙන එයා පුළුවන් තරම් ඒවා කෙරෙහි නොඇලුණු සිතකින් වාසය කරනවා. එතකොට අර නොඇලෙමින් වාසය කරනකොට ඒකට ප්‍රතිචාර දක්වන්න හිතෙන්නේ නැහැ. එතකොට ඔයාලා එහෙම කියනකොට ඔයාලා ඊළඟට කියනවා නෑ ඉතින් නොයලිය යුතුයි කියලා දැක්කත් මේ විදියට විතර්ක නිතර හට ගන්නවා හිතේ. ඔබ හන්දලා මොනවා කිව්වත් විතර්ක හිතේ හට ගන්නවා. අන්න ඒ නිසා හත්වෙනි එක විදියට බුදුරජාණන් වහන්සේ වදාළ මොකද්ද? නිරෝධ සංඥා. හරි කමන්නේ එහෙම හටගත්තට එහෙම වෙලාවකම මේ බුදුරජාණන් වහන්සේ ඒතං සන්තං ඒතං පණීතං සබ්බ සංඛාර සමතෝ සීල සංස්කාර සම්බන්ධේ වෙලා තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්ති. මේ නිරුද්ධ වීම ශ්‍රේෂ්ඨයි කියලා නේ වදාළ. මේ නිරුද්ධ වෙලා යන විදිය බලන්න. ඒ කියන්නේ තමා තුළ විතර්ක හටගෙන නිරුද්ධ වෙලා යනවා ඉතිරි නැතුව. හොඳයි, මේ ඉතිරි නැතුව නිරුද්ධ වෙලා නිවි නිවි යන විදිය බලන්න. ව්‍යාපාද විතර්කේ දවසෙම නැහෙනි. ඒවා නිරුද්ධ වී යන ආකාරය බලන්න. ඒවා සංසිඳි සංසිඳි යන විදිය, නිවි නිවි යන විදිය. ඒ විතර්ක නැවත නැවත හිත තුළ පදිංචි වෙන්නේ නැති විදිය. ඒවා ඇති වෙනවා, හට ගන්නවා. හරි හට ගත්තට කමක් නැහැ. නොඇලිය යුතු බවක් දැක්ක කමක් නැහැ. ඒත් ආය ආය පුළුවන් තරම් මේවා ඉක්මනින් ඉක්මනින් නිරුද්ධ වෙලා යනවා. ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. ඒවා නිරුද්ධ වුණා මේක ඊළඟ මොහොතට අදාළ නැහැ. ඒ මොහොතෙම නිවිලා ගිහින් ඉවරයි කියලා ඔයාලා මේ නිවෙන විදිය විතරක් බල බල ඉන්නකෝ. එහෙම කියනවා. එතකොට මේම නිරුද්ධ වී යන ආකාරය යම් කෙනෙක් දකිනකොට දැන් මේ තමයි කර්මය නිරුද්ධ කරන රටාව. ඒ කර්මය නිරුද්ධ කරන රටාව දැක්කත් ඒ දැක්කත් පින්වත් මේ නිරුද්ධ වී යන ලෝකේ පදනම් කරගෙන අද නිරුද්ධ කළත් අතීතය අනාගතය ඇසුරු කරගෙන අපි මේ වැඩ කරපු විදිය සහ වැඩ කරන්න ඉන්න විදිය පදනම් කරගෙන තමා තුළ ක්ලේශ සහගත ගතිකත්වයක් තියෙනවා. ඒක දුරු කිරීම පිණිස බුදුරජාණන් සමතක් කරනවා සබ්බ ලෝකේ අනබිරත් සංඥා කියලා අටවෙනි එක. ඒ සබ්බ ලෝකේ අනබිරත් කියන්නේ ලෝකයට වෙනත වගේම එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉදානන්ද බික්කූ යේ ලෝකේ උපයෝපාදානං චේතසෝ අදිට්ඨානාභි නිවේසානුසයා පජහන්තු. අන්න මේ ලෝකයට මේ වෙලාවේ එකතු වෙනකොට එයා පුළුවන් තරම් අත්දැකීමට එරෙහි වෙන්නේ නැහැ. අනි ඉවසන්න ඕන කියලාම බල බල ඉන්නේ. එයා දැන් බලන්නේ මොකද්ද? එයා නොඇලිය යුතු ආකාරයක් බලනවා, නිරුද්ධ වෙන ආකාරයක් බලනවා. හැබැයි එතනින් නොනැවතියා මොකද කරන්නේ? එයා වෙනද වගේම අත්දැකීමට එකතු වෙනවා. වෙනද වගේම ධර්මල්ල මුණුබුරෝ එක ගනුදෙනු කරනවා. හැබැයි උපයෝපාදානං චේතසෝ අදිට්ඨානාභි නිවේසානුසයා කියන කෙලෙස් ටික වටාන්න බලනවා. දැන් බලන්නකෝ මුලින්ම විපාකේ පෙන්නන, දෙවෙනියට කර්මයට අදාළ කොටස පෙන්නන, දැන් කෙලෙස් වලට අදාළ ටික පෙන්නන. මම නිරුද්ධ කළ යුත්තේ බාහිර ලෝකයේ අද්දකීම මේ එකතු වෙන අවස්ථාව නෙමෙයි. එකතු වෙන අවස්ථාවෙන් හැංගිලා පලා යන එක නෙමෙයි මම කළ යුතු වන්නේ. මම කළ යුතු වන්නේ මොකද්ද? මම කළ යුතු වන්නේ මේ අද්දකීමේ කෙලෙස් ටික සිඳින එකයි. අරමුණට එකතු නොවීම නෙමෙයි මා කළ යුතු වන්නේ, අරමුණේ කෙලෙස් සිඳින එකයි මා කළ යුතු වන්නේ. අරමුණට එකතු නොවේ. එතකොට අරමුණේ කෙලෙස් කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා ඒ බික්කු මේ යේ ලෝකේ උපයෝපාදානං චේතසෝ අදිට්ඨානාභි නිවේසානුසයා
මේ උපය උපාදාන අභිනිවේශ අනුසය අදිෂ්ඨාන ආදි වශයෙන් තමා තුළ ඇතිවෙන සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් මම මගේ සිත ගලවාගෙන වාසය කරන එකයි මා කළ යුත්තේ. ඒ කියන්නේ අරමුණ තිබ්බා වෙනද වගේම අරමුණේ කෙලෙස් ටික නැතුව ඉන්නේ කොහොමද කියන එක තමා යා තුළ ඇතිවෙන උවමනාව. එතකොට මේ කෙලෙස් ටික නැතුව ඉන්න උත්සාහ කළත් එයාට දැනෙනවා හැම වෙලාවකම අරමුණක් අරමුණක් ගානේ කෙලෙස් කවලම් වෙලා තියෙනවා වගේ. අපි කියනවා තමයි අරමුණේ කෙලෙස් නැතුව ඉන්න අපි උත්සාහ කරමු කියලා. හැබැයි මේ වෙලාවේ උත්සාහ කළත් සිහිය තියාගෙන අරමුණුත් එක කෙලෙස් කවලම් වී ඇති බව දැනෙන්න පටන් ගන්නවා. ඒ අරමුණුත් එක කෙලෙස් කවලම් වෙලා තියෙන නිසා ආරම්මනග්‍රාහි වේයා අත්දකින අත්දැකීම, ඒ ආරම්මනග්‍රාහි වේයා තුන ඇති වෙන අත්දැකීම එයා පීඩාවක් හැටියට දකිනවා. මේක පීඩාවක් නේ. ඒ කියන්නේ ඔබ වහන්සලා කියනවා තමයි උපයපාදාන චේතසෝ අදිත්තනාබි නිවේසානුසය කියලා සබ්බලෝකේ අනබිරත සංඥාව කියලා එකක් කියනවා. නමුත් අනබිරතියක් නැහනේ. ඒ වෙලාවට තියෙනවා සමහර විට. ආය ආය ලෝකෙත් එකතු වෙනකොට, ඒ කියන්නේ අර ස්කන්ධ පරම්පරාව ආරම්මණග්‍රාහීව නැවත නැවත හට ගන්නකොට අනබිරතිය නැහැ. ආය ආය මොකද වෙන්නේ? අනබිරතිය කියලා එකක් නැහැ. ඒ ඒ එකතු වෙන අත්දැකීම කෙලෙස් එක නිකන් තමන් සිහිනුවන තියෙන නිසා දන්නවනේ, නිකන් කෙලෙස් එක කවලම් වෙලා වගේ. ඇලීම පාදක වෙච්ච ගතියක් නිකන් කවලම් වෙලා වගේ. දකින්න මට්ටමෙම කවලම් වෙලා වගේ. ඒ කෙලෙස් වෙච්ච එක සංකලනීය වෙච්ච කවලම් වෙච්ච බවක් අපිට දැනෙන්න ගන්නවා. ඒ කෙලෙස් එක කවලම් වෙච්ච බව දැනෙනකොට ඒක බුදුරජාණන්සේ වදාළානේ කමන්නේ එහෙම දැනුණාට. කෙලෙස් එක කවලම් වෙලා කියලා දකින්නව නේද? ඒ දකින්නකොට බුදුරජාණන් වහන්සේ මතක කරන සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා නවිනීක. ඒකෙදි මොකද්ද පැහැදිලි කරන්නේ? මේ බුදුරජාණන් වහන්සේ මතක කරන සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති jigucchati. අනේ මේකම නේද ලෝකේ සංසාරේ පීඩාව කියන්නේ. අට්ඨියති ඒක පීඩාවක් හැටියට දකින්නවා. අට්ඨියති හරායති jigucchati. අනේ මේක නේද පිළිකුල් කළ යුතු තත්වය. දැන් එයාට රූපේ නෙමේ පිළිකුල් විදියට පේන්නේ. එයාට අර වෙනද, ඒ කියන්නේ වෙනද වගේ හොත්තට නාල කරලා පිරිසුදුව එයා හොත්තට ඇඳලා කරලා ඉන්නවා. අට්ඨියති හරායති jigucchati. එයා තුල ගොඩ නැගෙන උපය උපාදාන චේතසෝ අදිට්ඨානාභි නිවේසානුසය කියන සංසිද්ධිය ඇතුලේ ගොඩ නැගින්නා වූ යම් කිසි ආකාරයක සංස්කාරමේ රැස්වීමක් ඇද්ද, මේ සංස්කාරමේ රැස්වීම ඇතුලේ අපට නැවත නැවත ධර්මයේ කොච්චර කිව්වත් ආය ආය අරමුණට එකතු වෙනකොට ඒ එකතු වෙන ආරම්මණග්‍රාහීව අපට දැනෙන්න ගන්නවා, අනේ මේ කෙලෙස් කවලම් වෙලානේ මගේ ජීවිතය ඇතුලේ. අරමුණු වල කෙලෙස් වෙන්ව නැහෙනි. කවලම් වෙච්ච බවක්, මේ ආරම්මණග්‍රාහීව ක්ලේශයන් කවලම් වෙච්ච බවක් තියනවා නේද කියලා බලනකොට මේ කෙලෙන් ඉස්සෙක කවලම් වෙච්ච කම පීඩාව හැටියට දකිනවා. අට්ඨියති. එයා ඒක මේ අවබෝධයෙන්ම පීඩාවක් හැටියට දකිනවා. එතකොට අට්ඨියති හරායති මේකට නම් මේ පීඩාකාරී බවත් එක්ක මේක නේද මම බැහැර කළ යුතුවන්නේ. සැබෑ පිළිකුල මෙතනට නේද කේන්ද්‍රගත. ඉස්සලා බැලුවා කෙස් ලොම් නියද සමබයි කියලා බැලුවා. දැන් යාට පීඩාව කියලා මේ ටික වඩාගෙන 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 ඉස්සරහට යනකොට යාට පීඩාව විදියට පේන්නේ වෙන දෙයක් පින්නවත්නි. ධර්මාර්ගී ඉස්සරහට යනකොට දියුණුව කියන්නේ අන්න ඒකට. එයාට ඊට පස්සේ වෙනදට වඩා හොඳට ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි යා පීඩාව හැටියට අට්ඨියති හරායති jigucchati කියලා හොඳට බලන්නකෝ. දැන් අද ගිහින් සූත්‍රේ පෙළලා බලන්න. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන්නේ අට්ඨියති හරායති jigucchati කියලා බලන එකට කියනවා. මෙහෙම බලනකොට මෙහෙම බැලුවා කියලාම හරියන්නේ නැහනේ. මෙහෙම බලනකමින්ම ලොකු යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා යා මොකද කරන්නේ? එයා දැන් මෙහෙම බලනකම ඇතුලේ මේක පීඩාවක් පීඩාවක් කියලා දැකලා වැඩට ගියා කියලා මේ පීඩාව නැති වෙන්නේ නැහනේ. අනේ මේක අට්ඨියති හරායති jigucchati කියලා බලනවා වෙනද වගේම ඉන්නවා. එහෙම කියලා මේක පිළිකුල් කරන ආකාරයෙන් දැක කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහනේ. ප්‍රශ්න විසඳීම පිණිස දැන් යා ඍජු ක්‍රියා මාර්ග වලට යනවා. එයා දැන් යාර සම්පූර්ණ කතාව පැහැදිලි. විපාකයේ ස්වභාවය, ක්ලේශයන්ගේ ස්වභාවය, කර්මයේ හැඩය, මේවා පිළිබඳ විශ්ලේෂණාත්මක අවධිකාම, මේක ඇතුලේ මොකද්ද අරබුදය, මේකේ මොකද්ද නැවත නැවත සාංශාරික මේ ප්‍රෝඩාකාරී ගමනට එකතු වීමේ සාක්ෂි මොනවද, මේ ඔක්කොම දාන්නවා. සබ්බ සංකාරේසු අනිච්ච සංඥාවේදී අට්ටි යති හරායති jigucchati මේක නේද පීඩාව මේක නේද මේ මහතුල පවතින සැබෑ පිළිකුල් කළ යුතු දේ මේ කෙලෙස් එක කවලම් වෙච්ච එකම නේද කියලා දැක්කා කියලා කෙලෙස් එක නැවත නැවත කවලම් වෙච්ච එකම දුරු වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ බලන එකෙන්වත් එක්තරා විදියක සංසිඳීමක් එනවා. නමුත් මේක සම්පූර්ණයෙන් කෙලෙස් හුළු දුරලා දාන්න බෑනේ. ඒ උදුරලා දාන්න ඍජු ක්‍රියා මාර්ග වලට යන ඕන බලන 10 වෙනි එක ආනාපාන සති කියලා තමයි උර කරන්නේ. මේ ප්‍රශ්නේ ඍජුව විසඳ ගන්න නම් එයාට පරියන්කයට වාඩි වෙන්නම වෙනවා. එයා මේ ප්‍රශ්නේ විසඳ ගන්න එයා භාවනා රම්මණයට එකතු වෙලා මේ කතාව දකිමින් දකිමින් ඒ කියන්නේ ඒ නිසා තමයි දීගං වාස සන්තෝ ඒ කියන්නේ ආනාපාන සතියින් ඉවර කරන්නේ දස සංඥා. දීගං වාස ඒ වාඩි වෙනවා ප්‍රශ්නියත් පැහැදිලි එයාට ප්‍රශ්නේ විමස ගන්නත් පුළුවන් මොකද්ද කතාව කියලාත් එයා දන්නවා සියලු කතා තේරුම් අරගත්ත ශ්‍රාවකෙක් විදියට එයා වාඩි වෙනවා. වාඩි වෙලා මොකද්ද කරන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දිගට ආස්වාස කරනකොට ඒ බව දැනගන්නවා. මුල තව කෙලස් ප්‍රශ්න විසඳන්න යන්නේ නැහැ. කෙටියෙන් ආස්වාස කරනකොට ඒ බව දැනගන්නවා. එතකොට හොඳට අර ස්කන්ධ පරම්පරාව ආයතන ප්‍රවාහය ඇතුළු කරගෙන උපය උපාදාන චේතසෝ අදිඨානා බිනිවේසානුසයා කියන සබ් අනබිරතිය අනබිරතියට එයා එකතු වෙනවා. ඇයි අර හුස්ම විතරයි නෑට පේන්නේ. එයාගේ ලෝකෙ දරුවෝ නෑ බිරිඳ නෑ ස්වාමියා නෑ මේ හුස්ම විතරයි එයාගේ ලෝකෙ තියෙන්නේ. ඔවුන් බලාගෙන ඉදී යාට ඉතින් අර හුස්ම දෙසම බලාගෙන ඉන්නවා තියෙන සංසිඳීම සංසිඳුණු සිතක් එයාට ඇති වෙනවනේ. ඒ දිහාම බල බලා ඉන්නකොට සංසිඳීමක් ඇති වෙනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි සබ්බකායම පේන්න ගන්නවා. සබ්බකාය කියන්නේ මුළු හුස්ම රැල්ලම පේන්න ගන්නවා හිතට. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති පස්සම් බයං කාය සංකාරං හොඳට යාට තමන්ගේ කය ප්‍රකට වෙලා පේන්න පටන් ගන්නවා. හොඳට තමන්ගේ කය ප්‍රකට වෙලා පේන්න ගන්නවා. හුස්ම රැල්ල හොඳට ප්‍රකටව දැනෙන්න ගන්නවා. තමන්ගේ කය පිළිබඳ සංවේදනා හොඳට ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙන්න යාගේ ලෝකේ බිරිඳ නැහැ, ස්වාමියා නැහැ, ගෙවල් දොරවල් නැහැ, ඉඩ කඩන් දේපල මිල මුදල් ඕවා කෙලෙස්සහගත ලෝකේ ගොඩනගාගත කෙලෙස්සහගත මතකයනුසිත පවතින්නේ නැහැ. හුස්ම විතරයි යාට පේන්නේ. එහෙම පේන්න සිත ප්‍රීතියටපත් වෙනවා. පීති පටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති. ඒ ප්‍රීතිය වළඳ වළඳ ආස්වාස කරන. ඇයි මේ කියන්නේ ලොකු ජවයක් ඕන මේ කෙලෙස් ටික සිඳින්න. ඒ ජවය ඇතුලේ දැන් හදා ගන්නවා. ඒක පාරම බෑ මේක කරන්න. දැන් ප්‍රීතිය වළඳ වළඳ ආස්වාස කරනවා. සුඛපටි සංවේදී අස්ස සිස්සාවේ සැපයක් දැනෙන්න ගන්නවා සිතුවිලි අඩුකම නිසා. ඒකත් හොඳට වළඳ වළඳ ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒව වළඳ වළඳ ආස්වාස කරනවා. චිත්ත සංකාර පටි සං තමන්ගේ සිතේ ස්වභාවය හොඳට ප්‍රකට වෙනවා. චිත්ත සංකාර පටි සංවේදී අස්ස සිස ඒ සිතේ ස්වභාවය හොඟක් සංසිඳිලා සසල වෙලා හිතේ අරමුණු අඩුකමට මේක දකිමින් දකිමින් එයා ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒක හොඳට එයා දකිනවා. පස්සම් බයං කාය පස්සම් බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමීති සික්කති. අර තමන් මේ සිත වැඩ කරන විදිය බව අපේ ඉන්න ගන්නවා. ඇයි වැඩ නැහැනේ හිතට. කොහොමද කියන්නේ සිතේ ඇති වෙන නැති වෙන රිද්මය පවා පේන්න පටන් ගන්නවා. එයාට හොඳට සිත ප්‍රකට වෙනවා. මේ විදිහට කරගෙන කරගෙන යනවා. තවම කෙලෙස් සංසිඳලා අන්තිම කෑල්ලෙදී තමයි කරන්නේ අනිච්චානුපස්සී අස්ස සිස්සා. මේ බඳු ඉතා මිහිරි අධ්‍යක්ීම් පරාසයකට එකතුල අන්තිමන බලන මේ අධ්‍යක්ීම් ටික ඔක්කොම අනිත්‍යයි නේද කියලා. අනත්තා අනිච්චානුපස්සී අස්ස සිස්සාමි විරාගානුපස්සී අර ඉස්සලා කියපු විරාග සංඥා අනිච්ච සංඥා ඔක්කොම යා ඇස් දෙක පියාගෙන යා තුලම දකින්න. විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති විරාගානුපස්සී පස්සසින් නිරෝධ අර නිරෝධ සංඥාවෙන් දැක්ක දේ තියෙන්නේ. දැන් යා මේ මොහොතේ භාවනා කරන ගමන් කිලිස් වලට එකතු නොවි භාවනා වශයෙන් දකින්න නිරෝධානුපස්සී අස්ස සිස්සාමි පටි. එහෙමනම් මෙබඳු අවකාශයේ අතහැර දැමීම විනා වෙන කවරක්වත් කළ යුතු නෑ නේද කියලා නිරෝධානුපස්සී කියලා බලලා පටි නිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. අතහැර දැමිය යුතුයි අතහැර දැමිය යුතුයි කියලා ඒක අතහැරීමේ අදහස විතරයි තියෙන්නේ. සිතේ සියලු සංස්කාර හිතේ නිරුද්ධයි. අතහැරීමේ සිතක් විතරයි තියෙන්නේ. ඒ අතහැරීමේ සිත කියන මේ කඩුවෙන් තමයි අර උපය උපාදාන චේතසෝ අදිඨාන අබිනිවේසානුසය කියලා අර අනබිරතියෙන් දැක ඔක්කොම කෙලෙස් ටික කපලා දාන්න තියෙන්නේ. මේ විදියට වඩාගෙන යන කෙනා කෙලෙස් නැතුව නැගිටින්න. එබඳු නැගී සිටීමකින් තමයි සම්පූර්ණ කතාව ඉවර වෙන්නේ. මේක ඉතා ප්‍රතිබල සම්පන්න එකක්. මේ දේශනා කවදා හරි කොහේ හරි තියෙන්න ඕන.
තව යුගයකින් පස්සේ මේ සූත්‍ර කියවුවට මේ අදහස එන්නේ නැහැ මිනිසුන්ට. ඉස්සරහට මිනිසු සෙම හැදෙනකොට මේවා කියවන්න පටන් ගනී. ඒ වගේ බොහොම දුර්වල තැනකට තල්ලු වෙන්නේ. හැබැයි මේවා කොහේ හරි තිබ්බොත්, මේවා ඉන්ටර්නෙට් එකේ තියෙනවා දැන් වාසනාවකට, ඉස්සරහට හොඟා පරිස්සම් වෙලා තියෙයි. හැබැයි අදින් අවුරුදු දහස් ගාන සිය ගානකට පස්සේ කවුරු හරි කෙනෙක් නිවන් මඟ හෙව්වොත් එයාට මේක උදව්වක්. ඒ නිසා සුවසේම නිවන් මඟ වඩා ගන්නට මේ හෝරාවකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණ මේ කුසලය මේ පිණුතුන්ට උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කළේ පින්වත් තිලක් පොන්සේකා මැතිතුමන්, දේති පොන්සේකා මැතිනිය ප්‍රදාන යෙදපළගේ කල්යාණ මිත්‍ර පිණුතුන් දායකත්වයේගෙන කටයුතු කළේ. මේ පිණුතුන්ට ආශිර්වාද කරනවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා, සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදුසසුනේදීම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පිණුතුන්ලාට මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් දේශනාමේ කුසල් ප්‍රථමයෙන්ම අපේ තිලක් පොන්සේකා මැතිතුමන්, දේති පොන්සේකා මැතිනිය අපට ආශිර්වාද කරලා තියෙනවා පළවෙනියෙන්. අපට බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයේ රැකවරණය සැලසිලා මේ ගෞතම බුදුසසුනේදීම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන නිරෝගී සම්පත්තිය පිණිස මේ කුසල් හේතු වේවායි ඒ දෙපළ අපට ප්‍රාර්ථනා කොට තිබෙනවා. අප උදෙසාද අමා නිවන් පිණිස ඇත්තු ප්‍රථමයෙන් අරමුණු කිරීම වෙනුවෙන් ඒ දෙපළට අපි ආශිර්වාද කරනවා. මැයි මාසේ 6 වන දින සහ 9 වන දින සහ 22 වන දිනයන්හිදී ජන්මදිනයේ යෙදෙන දේති පොන්සේකා මහත්මිය, දිලිනි පොන්සේකා දියණිය, චිරන්ත කාර්යවසම් බෑණනුවන් ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ඒ පින්වත් දරුවන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව වේවා, කායික මානසික සුවසහනේ වේවා, ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරණ පින්නතුන්ගේ නමින් පරලෝ සැපත් දෙමව්පියන්ට, ඥාති මිත්‍රාදීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. මේ කුසලානිසංස ධර්මයන් උතුම් සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන සසර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිස මේ ඇත්තන්ට මේ කුසල් බලවත් වේවායි අපි අදිෂ්ඨාන කරනවා. මැයි මාසේ 4 වන දින ජන්මදිනයේ යෙදී තිබුණු පරලෝ සැපත් ජේපී ගුණවර්ධන මහත්මාටද මේ උතුම් කුසල් අනුමෝදනා වේවා. දායකත්වයේ දරණ පින්නතුන් දෙපළටත්, සම්බන්ධ වුණු කල්යාණ මිත්‍ර සියලු පින්නතුන්ටත් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවායි අපි අදිෂ්ඨාන කරනවා. මේ ධර්ම දේශනා කරන සියලු දේශකයන් වහන්සේලාට, ලක්වාසී ලෝකවාසී සියලු මහා සංඝරත්නයටද තිලක් පොන්සේකා මැතිතුමන්, දේති පොන්සේකා මැතිනිය ආශිර්වාද කොට තිබෙන උන්වහන්සේලා සුවසේ වාසය කරත්වා කියලා. අපවත් වී වදාළ සියලු මහා සංගරුවනට ද ආශිර්වාද කොට තිබෙනවා. සතර වරන් රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් අනුමෝදන් වේවා. අපවත් වී වදාළ සියලු මහා සංගරුවන ප්‍රදාන සියලු දෙනාට මේ ධර්ම දාන මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං